Honorable Minister Rohita Abe Gunawardene, you have 19 minutes.
Tamati Sutivanta Venava Garu Sabapati Tumani Visheshayenma Ada Davase Sabhava Kaltabana Avasthavedi Genunu Labana Yojanawa Sambandhayen Vissaya Vissawase Sri Lanka Mahabanku Warthawa Sambandhayen Mantra Kumara Disanayaka Mantrituma Visin Genena Kaltabana Avasthave Yojana Me Sambandhayen Yojanawa Idiripat Karamin Janata Ayukthipara Mune අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කතාවට අපි අහුම්කන් දුන්නා. ඒ අහුම්කන් දීම තුල මම මතක් කරනවා මේ පාර්ලිමේන්තුව තුල ගරු සභාපතිතුමනි ඔබතුමා ඒ වෙලාවේ මේ පාර්ලිමේන්තුව නියෝජනය නොකළා 2015ට පෙර. 2015ට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ කාලේ යුද්ධයක් අවසන් කළා. රට සංවර්ධනය කළා. රට ඉතාමත්ම තාම හොඳ ආර්ථික වර්ධන වේගයක් ඇති කරලා ඒ තියෙන අවස්ථාවේ ජනාධිපති මැතිවරණයක්කට ලෑස්ති වෙනකොට 2014 වර්ෂයේ අපි දැක්ක ජනතා යුක්ති පෙරමුණේ මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ කරපු කතාවල් ඒවා නැහැ කියන්න බෑ බෑ කියන්න බෑ ඒවා හංසාත්ගත වෙලා තියෙනවා. ඒ කතාවලත් පෙන්ුවේ මේ අද කරපු කතාවත් එක්ක හුඟක් වෙලාවට මේවා ගැලපෙනවා. කරු සභාපතිතුමනි. ඒ පෙන්නවා මෙච්චර ප්‍රමාණයක මහා නාය බරක් තියෙනවා. රට විනාශයි මේ සියල්ලම කිව්වා. ඒ කියලා මට මතකයි ගරු සභාපතිතුමනේ තුමන්ලා විකල්පයේ හැටියට මොකද තෝරගත්තේ එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ 2005 එතුමා ආණ්ඩුව බලයට ගත්තේ 2015 වෙනකන් අවුරුදු 10ක් රටේ යුද්ධය අවසන් කළා රට එක්සේසත් කරපු නායකයා රට හදපු නායකයා එවැනි දෙයක් කළා තියෙද්දිත් විකල්පයක් හැටියට අද මේ යෝජනාව ඉදිරිපත් කරපු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාලා විකල්පේ මොකද්ද උනේ ඒ ආණ්ඩුව වෙනස් කරමින් මෛත්‍රී පාලසි සේන ජනාධිපතිතුමා බවට පත් කරන්නත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බවට පත් කරන්නත් යහපාලන ආණ්ඩුවක් හදන්න. එතකොට දැන් මම එතුමා මේ සභාගමේ නොහිටියත් මම විශ්වාස කරනවා එතුමාට තිබුණා අර ඉතාමත්ම තමන්ගේ ඉදිරිපත් කරන කරුණු කාරණා අනුව තමන්ගේ තියෙන බුද්ධි මට්ටම අනුව ආර්ථික ගැන දැනීම අනුව එතුමාට තිබුණා එතුමාලා විසින් හදාගත්තු ආණ්ඩුව. මොකද එතුමාලාට ඒකෙන් බෑර වෙන්න බෑ. යහපාලන ආණ්ඩුව ඇදීමේ කොටස්කරුව 3 දෙනයි. ඒ කොටස්කරුව 3 දෙනගේ ඊළඟ කොටස්කරුව තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒතොර ජනතා විමුක්ති පෙරමුණ හදාගත්තු යහපාලන ආණ්ඩුවට පුළුවන් කමක් තිබුණා මේ කියපු අද මේ අපිට ලබා දීපු මේ කියන ප්‍රශ්න ටික 2015 ආණ්ඩුවට කිව්වනම් ඒ ආණ්ඩුවේ ආර්ථිකය ඒ විදිහට හරියට හරිමග ගෙනිච්චනම් ඒ විදිහට ආණ්ඩුව පාලනය කරා නම් අද මේ කියන ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. හැබැයි මම එතුමගෙන් අහනවා එතුමල්ලයි හදපු ආණ්ඩුවේ 2015 ජනවාරි 8 වෙනිදා හදපු ආණ්ඩුව අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක අවුලා හදපු ආණ්ඩුවේ ඒ ආණ්ඩුවේ 2015 පෙබරවාරි 22 වෙනිදා වෙනකොට මහා බැංකු මංකොල්ලයක් වෙනවා ගරු සභාපතිතුමනි බිලියන 1000ක් බිලියන 1000ක මංකොල්ලයක් වෙනවා. එතකොට මේ ඉදිරිපත් කළ දුණු වார்த்தාවට ඉදිරිපත් කරනකොට මේ බිලියන 1000ත් එකතු කරන්න තිබුණා. කියන්නේ රටේ ආර්ථිකයේ යම් පසුබෑමක් තියෙනවා නම් අර හොරගම් කරපු බිලියන 1000ත් මේකට එන්න ඕන. හැබැයි ඒ ගැන කියුනේ නැහැ. ඒක ගැන මතක් කරන්න ඕන. ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපි බලන්න ඕන අපි 2019 නොවැම්බර් මාසයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රජය බලයේ එතුමාට 69 ලක්ෂයක් ජනතාව ඡන්දේ දීලා මෙරටේ ජනාධිපතිතුමා බවට පත් වුණා. කෙටි කාලයක් ඇතුළත මාස 3ක් යන්න ඉස්සෙල්ලා අපට සිද්ධ වුණා ගෝලීය වසංගතයකට මූණ දෙන්න කරු සභාපතිතුමා. අපි 20 පෙබරවාරි මාසේ මාර්තු මාසේ වෙනකොට මේ ගෝලීය වසංගතයට මූණ දෙන්න සිද්ධ වුණා. අලුත් අත්දැකීමක්. අපි හැමෝටම ඒ අලුත් අත්දැකීමකට මූණ දෙනකොට මොකද අපිට සිද්ධ වුනේ අපි ලෝකේ අපි දැක්කා මේ රෝගයේ වහානක තත්ත්වය ඒ නිසා අපිට සිද්ධ වුණා රට වහන්න તો රට වහන්න සිද්ධ වුණා අපි මාස 3කට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම රට වහලා තියන්න සිද්ධ වුණා මේ රට වැහුවට පස්සේ මොකද වෙන්නේ ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපේ අපනායන ක්ෂේත්‍රයේ අඩුවීමක් වෙනවා කර්මාන්තශාලා වහලා දාලා ඒ විතරක් නෙවෙයි සංචාරක කර්මාන්තේ සංචාරක කර්මාන්තෙන් අපේ රටට විදේශ විනිමය ලැබුණේ. ඒක $1ක් නැති තරමට අද පත් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. එතකොට මේ මේවා මේ සිදු වුණේ කොහොමද කියන එක. එතකොට කොවිඩ් වසංගතය ආවේ ආණ්ඩුවේ වරදින්න සභාපතිතුමනි. නෑ. මේක ලෝකයේ මුළු හැමෝටම ආපු මේක ගෝලීය වසංගතයක්. එතකොට ඒක සිද්ධ වෙලා ඒ තුලින් අපිට මොනවද සිද්ධ වුණේ? අපනායනේ අපේ අඩු වෙලා සංචාරක කර්මාන්තයේ කඩා වැටලා ඒ වගේම අපේ ආණ්ඩුවට ආදායම් ලැබෙන ප්‍රධාන ආයතන තුන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව ඒ වගේම ශ්‍රී ලංකා රේගුව මේ තුනේම ආදායම් අඩු වෙනවා ගරු සභාපතිතුමනි. අයි අඩු වෙන හේතුව? දැන් රට වහලා තිනකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පුළුවන් ද කියලා ආදායම් මදු එකතු කරා. රට වහලා කර්මාශාලා වහලා ඔවුන්ගේ ආයතනයේ වහලා දීදී ආදායම් මදු එකතු කිරීමක් වෙන්නේ නැහැ. ඒ වගේම ආනයනේ සීමා කරලා තියෙනවා. ආනයනේ සීමා කිරීම සමගම ශ්‍රී ලංකා රේගුව හැටියට අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ ආදායම් අඩු වෙලා තියෙනවා. ඒතර මේ සියල්ල සිද්ධ වෙන්නේ අරු සභාපතිතුමනි මේ කොවිඩ් වසංගතයත් එක්ක. මේ අර්බුද වලට තමයි අපි මූණ දුන්නේ. ඒතර මේ අර්බුද වලට මූණ දෙන ගමන්ම අපි මොනවද කළේ? ගරු සභාපතිතුමනි අපි රජයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ අපේ රජය අපි කොහොමද මේ වසංගතයට මූණ දුන්නේ? අපි රජයක් හැටියට ඒ වසංගතයට මූණ දීමේ වැඩපිළිවෙලට අපි ලෑස්ති වුණා. ගරු සභාපතිතුමනි අපි එක රජයේ සේවකයෙක්ගේ එකම රජයේ සේවකයෙක්ගේ මේ අවුරුදු එක මාරක් ගත වෙන්න යන වෙනවා වෙනකොට කොච්චර රට වහලා තිබුණා මොන ප්‍රශ්නය ආවත් ආර්ථික වශයෙන් එක රාජ්‍ය සේවකයෙක්ගේ පඩිය එක රුපියලකින් අඩු කරලා තියනවාද ගරු සභාපති? එක රුපියලකින් අඩු කරලා තියනවා. අද අපි අහනවා අද ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයක් තියෙනවා අපි පිළිගන්නවා ආණ්ඩුවක් හැටියට. ඒක කළ යුතුයි. ගුරුවරුන් විතරක් නෙවෙයි වැටුප් විෂමතාවයේ තියෙනවා. අවුරුදු 24ක ඉතිහාසයක් මේකට තියෙන. හැබැයි එක රුපියලක කෙනෙක්ගේ පඩි නියමිත වෙලාවට තමන්ගේ පඩි පැකට්ටුව හම්බ වෙන තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඒ ආණ්ඩුවක වගකීම. ඒක ඉටු කරලා තියෙනවා ආණ්ඩුවක් හැටියට. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි කොවිඩ් තත්ත්වය තුළ රුපියල් 5000 ගානේ තමන්ගේ දෛනික තමන්ගේ මාසික වැටුප තමන් පෞද්ගලික අංශේ වේවා අනිත්‍ය වේවා මොනියම්මෝ දනකින් නම් ඔවුන්ට තමන්ට නොලැබෙන තමන්ගේ ජීවත් වෙන්න අමාරුකම නිසා ආණ්ඩුවක් හැටියට අපි පවුල් ලක්ෂ 72කට මේ රුපියල් 5000 ගානේ තුන් වතාවක් ලබා දෙනවා ගරු සභාපතිතුමනි. තුන් වතාවක් ලබා දෙනවා. මේ අර මම මුලින් කියපු ආදායම් අඩු වීමත් එක්ක අභියෝග බාර ගන්න තියෙනවා. ඒතරේ අභියෝගය බාරගෙන තියෙනවා. එතකොට කොවිඩ් වසංගතයට මොනවද අපි කරන්න තියෙන්නේ? PCR පරීක්ෂණ කරන්න ඕන. විශාල මුදලක් PCR පරීක්ෂණ වෙනුවෙන් යොමු කරන්න වෙනවා. රෝහල් වල ඇඳම් ප්‍රමාණය වැඩි කරන්න ඕන. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථාන වැඩි කරන්න ඕන. ගමක නිරෝධායනය වෙන කෙනෙකුට ගරු සභාපතිතුමනි රුපියල් 10000ක ඒ පවුලට විලිසලාක මල්ලක් ගිහිල්ලා දෙනවා. මේ ඔක්කොම රජයේ කරනවා. ආදායම් අඩු වෙලා කියලා PCR කරන එක නවත්තුවද? ආදායම් අඩු වෙලා කියලා රෝහල් වල ඇඳම් ප්‍රමාණය වැඩි කරන එක නැවැත්තුවද? ආදායම් අඩු වෙලා කියලා විරෝධායනය වෙන තැනකට ගිහිල්ලා ඒ අයගේ රුපියල් 10000ක් ගෙවන එක අඩු කරලා තියනවද? නෑ ගරු සභාපතිතුමනි මේ සියල්ලම කරනවා. හැබැයි මේවා අඛණ්ඩව කරන්න නම් අපි ඉතාම හොඳින් අපි කළමනාකරණය කළ යුතුයි. ඒක කරනවා. ඒක ආණ්ඩුවක් හැටියට කරනවා. ගරු සභාපතිතුමනි මේ වන විට කොවිඩ් වෙනුවෙන් මේ කොවිඩ් අර්බුදය නිසා මේ ගෝලීය වසංගතය වෙනුවෙන් අපි බිලියන 250කට ආසන්න මුදලක් බිලියන 250කට ආසන්න මුදලක් ගරු සභාපතිතුමනි ආණ්ඩුවක් හැටියට මේ වන විට වියදම් කරලා තියෙනවා. බලන්න පොඩි කොපමණ මුදලක්ද අපේ වාර්ෂික ආදායම දිහා බැලුවම රාජ්‍ය ආදායම දිහා බැලුවට පස්සේ ආදායමෙන් හරියටම 4 එකක් පමණ මේ වන විට මේ සම්බන්ධයෙන් වියදම් කරලා තිනවා. මේ අභියෝග. හැබැයි මේ අභියෝග තිබුණත් අපි රට ඉදිරියට යන්න වෙනවා ගරු සභාපතිතුමනි. ඒතර මේ රට ඉදිරියට යෑමේදී අපි දැක්කා ලෝකයේ හැම රටකම මේ කොවිඩ් වලට තියෙන එකම විසඳුම තමයි එන්නත ලබා දීම. ඒ එන්නත ලබා දීම අපි කළ යුතු දෙයක්. ඒතර එන්නත ලබා දීමේදී අපි දැක්කා නොඑක් වෙලාවට විපක්ෂයේ චෝදනා කරා එන්නත ගේන්න සල්ලි නැහැ. එන්නත ගේන්නේ නැහැ. එන්නත ගහන්නේ නැහැ. ඒ මුස්සායක යෙදුනා. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට අධිකරු ජනාධිපතිතුමා ඒ වගකීම හරියට කරන්න බාරගත්තා. එතුමා ඒ සම්බන්ධයෙන් කැප වුණා. ඒ සම්බන්ධයෙන් තමන්ගේ වගකීම ඉටු කළා. ඉටු කළා අද එන්නත ඉතාම සාර්ථකවද ක්‍රියාත්මක වෙනවා. අද සමහර මිනිස්සු ගරු සභාපතිතුමනි එන්නත තීනෝ ගා ගන්නෙත් අත්තරපත් වෙලා තියෙනවා. එන්නත ක්‍රියාත්මක වෙනවා. ද අපේ රටේ අද ගරු සභාපතිතුමන ඔබතුමා දන්නවා ඔබතුමා නියෝජනය කරන යාපනයේ දිස්ත්‍රික්කයත් අද මේ වෙනකොට 160 වැඩි ප්‍රමාණයක එන්නත ලබා දීලා තියෙනවා. එතකොට අපේ රටේ එන්නත ගත්තමද ඇස්ට්‍රාසෙනිකා එන්නත සිනෝෆාම් එන්නත ඒ වගේම ස්පුට්ටින් එන්නත ෆයිසර් මැඩෝනා මේ වගේ එන්නත් පහක් වර්ග පහක් ගරු සභාපතිතුමන අපේ රටේ ලබා දෙනවා. වර්ග පහක් එන්නත අපි 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 අහලා හොයලා බැලුවම ඇමරිකාව වගේ රටවල එන්නත දෙකයි තියෙන එන්නත් වර්ග දෙකයි ගරු සභාපති ඇමරිකාව ලෝකේ බලවත්ම රට එන්නත් හදන රටවල එන්නත් දෙකක් ලබා දෙනකොට අපේ ලංකාවේ එන්නත් වර්ග පහක් දෙනවා. ඒ වගේම අපි සිනෝවැක් කියන එන්නත ලංකාවේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන අනුමැතිය ලබා ගැනීමේ කටයුතු වලට යනවා. මේ රජයේක වගකීම ගරු සභාපතිතුමනි. හැබැයි ඒක කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ අගෝස්තු මාසයේ අවසන් වෙනකොට මේ රටේ අවුරුදු 30න් ඉහළ සියලුම දෙනාම එන්නත් කරණයට ලක් කරා. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු අවුරුදු 18න් වැඩි. ඒ අනිත් දෙනා මේ වෙනකොටත් ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම කර්මාන්ත ශාලාවල ත්‍රිරෝද රතවල ඒ වගේ වැඩ කරන සියලු දෙනාට එන්නත ලබා දීලා තියෙනවා. අවුරුදු 18න් වැඩි. ඒතර මේවට රජයක් හැටියට අපි මේ අභියෝගය බාරගෙන තිනවා ගරු සභාපතිතුමනි. ඉතින් විශේෂයෙන්ම මේ වගේ තත්ත්වයක් තුල ක්‍රියාත්මක වෙද්දී අපිට පේනවා ගරු සභාපතිතුමනි අද නොයෙකුත් වැඩ වර්ජන. අපි දැක්කා විශේෂයෙන්ම මේ ගුරුවරුන්ගේ වැඩ වර්ජනය. දැන් මේ ගුරුවරුන්ගේ වැඩ වර්ජනයේ වෙලාවදී අපි මතක් කරන්න ඕන අපි දන්නවා මේ කොවිඩ් ප්‍රශ්නය නිසා අපේ පෞද්ගලික අංශයේ සේවය කරන පෞද්ගලික ආයතනවල සේවය කරපු පෞද්ගලික අංශයේ සේවකයන්ගේ රැකියා නැති වුණා. රැකියා අහිමි වුණා උන්ට. හැබැයි උන්ට රැකියා අහිමි වෙලා සමහර අයගේ ලබන වැටුපෙන් හරියට 50%ක් ලැබුණේ සමහර අයට. රැකියා අහිමි වෙලා තියෙනවා. අභියෝග රාශියකට. මේක අපි තේරුම් ගන්න ඕන ගරු සභාපතිතුමනි. මේක අපි හැම කෙනෙකුම තේරුම් ගන්න ඕන. අද අපිට පේනවා අපි ආණ්ඩුවක් හැටියට පිළි අරගෙන තියෙන කොටත් මේ ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය ගැන බලන්න ඕන ගරු සභාපතිතුමනි මොකද්ද තත්ත්වය කියලා. පාර පුරා විශාල ප්‍රමාණයක් සෙනග ඇවිල්ලා මේ කොවිඩ් වසංගතයක් තියෙනකොට සෞඛ්‍ය උපදෙස් 75කට ගණන් ගන්නේ නැතුව කරගෙන යනවා. දැන් මොන පොකුරුද හැදෙන්නේ යන්නේ? අපි දැක්කනේ කොවිඩ් පොකුරු හැදිච්ච පෑලියගොඩ මාළු වෙනද පොලේ පොකුරු හැදුණා. සිංහල අවුරුද්දේ පොකුරු හැදුණා. බ්‍රැන්ඩෙක්ස් පොකුරු හැදුණා. දැන් ඊළඟට හැදෙන්නේ ස්ටාලින් නේද? ස්ටාලින් පොකුරු. ජෝසප් ස්ටාලින් පොකුරුද කොහොමද ඊළඟට හදන්න හදන්නේ? මේ වැඩේ වටපිට උද්ඝෝෂණයේ සාර්ථක නැහැ. ඒ වගේම කොවිඩ් බෙදා දීමේ වැඩේ නම් සාර්ථකව යනවා ගරු සභාපතිතුමෝ. කිසිම අඩුවක් නැහැ කොවිඩ් බෙදා දීමේ වැඩේ. ඒක ක්‍රියාත්මක වෙන මොකද්ද මේ? මේක ඇවිල්ලා දේශපාලනීකරණයක් කරලා තියෙනවා. මේක දේශපාලන වශයෙන් මේ ගැන ආණ්ඩුවක් පිළි අරගෙන රටේ ආර්ථික තත්ත්වය ගැන හොඳට පැහැදිලි කරලා තියෙද්දි දැන් ඒ අනුව ක්‍රියාත්මක වෙන්න හදනකොට මේක බලනවා වෙන පැත්තකට කොහොමද හරවන්නේ කියන එක ගරු සභාපතිතුමනි. මේක පැහැදිලි ලෙස අපි කියනවා ගරු සභාපතිතුමනි. අද අපේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමාව තමන්ගේ වගකීම් බාරගත්තා. එතුමාගේ වගකීම බාරගෙන තාම මාසයක් ගත වෙන්නේ නැහැ. ඒ කාලය ඇතුළත එතුමා අපි කැබිනට් මණ්ඩලයේ දැනුවත් කරමින් තමන්ගේ වගකීම හරියාකාරව ඉටු කරනවා. මාස 6ක් මේ අවුරුද්ද ගෙවෙන වෙලාවේ අර කියපු ආර්ථික අභියෝග ටික දිහා හොඳට ඒ ගැන ඉතාමත්ම හොඳින් ඒ ගැන අධ්‍යයනය කරමින් කොහොමද ඒකට මූණ දෙන්නේ? කොහොමද මූණ දෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ? අන්නේ වැඩපුළ ක්‍රියාත්මක කිරීම තුළ අපි මේ අභියෝගය ජය ගන්නවා ගරු සභාපතිතුමෝ. අපිට ඒක පුළුවන්. එහෙම අභියෝගය ජයගත්තු ආණ්ඩුවක් අපි ඉතිහාසයේ 2005 ආණ්ඩුව අරගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපි අභියෝගය බාරගත්තා. අපි යුද්ධයක් ත්‍රස්තවාදය නවත්තන්න යුද්ධයෙන් ත්‍රස්තවාදය අවසන් කරන්න ඕන ත්‍රස්තවාදය ඉවත් කරන්න ඕන කියලා තීන්දුව ගත්තා. සංචිත මේට වැඩි අඩු වුණා ගරු සභාපතිතුමනි. සංචිත අඩු වුණා. අපිට එදා සමහර තීන්දුව ගන්නකොට දැන් අද නම් පුළුවන් සමහර වෙලාවට තීන්දුවක් ගන්නකොට මොකක් හරි දෙයක් දවස් දෙකක් කල් දාන්න ගරු සභාපතිතුමනි. මාසයක් කල් දාන්න පුළුවන් සමහර දේවල් ඔව් පොඩ්ඩක් ඉන්න මුදල් ලාවම කරන්නම් කියලා. යුද්ධ වෙලාවේම පුළුවන්ද ගරු සභාපතිතුමනි කරන්න? යුද්ධ වෙලාවේදී රණවිරුවාට අවශ්‍ය කරන ආයුධ ටික ගෙනත් දුන්නේ නැත්නම් ඒ තීන්දුව එවලම ගත්තේ නැති වුණා නම් අපිට කඳවුරු 4-5ක් අපිට අහිමි වෙනවා. ත්‍රස්තවාදී ඇවිල්ලා කඳවුරු ටික විනාශ කරනවා අපේ කඳවුරු ටික. එහෙමයි තීන්දුවගත් ඉතිහාසෙ. බය නැති නායකයෝ කොන්ද බණ්ඩති නායකයෝ හැටියට තීන්දුව తీරන ගත්තා. ඒ නිසා තමයි අද උතුරේ නැගෙනහිර සහ රටේ මිනිස්සුන්ට ත්‍රස්තවාදයක් නැතුව හැමෝටම සහජීවණයෙන් සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ගොඩනැගේ. අන්න ඒ අභියෝගයේ දෙවැනි අභියෝගය මේ අභියෝගය. මේ අභියෝගයත් බාරගෙන තියෙනවා. මේ අභියෝගයත් අපි බාරගෙන තියෙනවා. ඒ අභියෝගය බාර ගන්න ඕන. හැබැයි ඒ බාර ගන්නකොට අපි ඒ බාරගත්තු අභියෝගය අපි ජයග්‍රහණය කරනවා. අපට අවශ්‍යයි. ගරු සභාපතිතුමනි, දැන් මේ කතා කරන වෙලාවදී විවේචන ගොඩනැගුණා. දැන් සමහර විවේචන දිහා බැලුවට පස්සේ ගරු සභාපතිතුමනි අපිට හිතනවා, දැන් මම දැක්කා අද උදේ 27-2 යටතේ විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරනවා රාජ්‍ය සේවයට කැඳවීම ගැන. ගරු සභාපතිතුමනි, රාජ්‍ය සේවයට කැඳවීම ගැන එක පැත්තකින් කියනවා රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා කියලා. අනිත් පැත්තෙන් අපි රාජ්‍ය සේවකයාව කැඳවනකොට කියනවා රාජ්‍ය සේවකයා කොටස් වශයෙන් කැඳවන්න මේ විදියට නියෝජනය කරනවා. මොකද්ද මේ කරන්නේ? රට වහගෙන පුළුවන්ද මේ විදියට යන්න අපිට? කවදද දන්නේ කොවිඩ් ඉවර වෙන දවසක්? ගරු සභාපතිතුමනි, කාට කියන්න පුළුවන් කමක් තියෙනවද? විපක්ෂ එක්කෙනෙකුට කියන්න කියන්න අහවල් දවසේ තමයි කොවිඩ් ඉවර වෙන්නේ. ඒ දවසෙන් පස්සේ අපි වැඩ පටන් ගමු කියලා කියන්න පුළුවන් කමක් නැහැ ගරු සභාපතිතුමනි.
Honorable Minister, you have 2 more minutes.
ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි දැක්කත් යෝජනා එනවා. මම දැක්කා මේක ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයා කියනවා පාඩු ලබන ආයතන තියෙනවා. පාඩු ලබන ආයතන තියෙනවා. ඒවා පාඩු ලබනවා කියලා දැඩි ලෙස කියනවා. ඔව්, පාඩු ලබන ආයතනය ප්‍රතිව්‍යුහගත කරන්න කියෝ. යම් ආයෝජකයෙක් ගෙනල්ලා මේ ඒ ආයතනය රැක ගන්න උත්සාහ කරුවම ආපහු පෝස්ටර් ටික අල්ලගෙන බැනර් ටික අල්ලගෙන ආපහු පාරට එනවා. බලන්නකෝ මේ වැඩේ කොහොමද කියලා. විශ්වාස භංගයේ යෝජනාව ඉදිරිපත් කරනකොට කියනවා පාඩු ලබන ආයතන තියෙනවා ඒවා වහන්න ඕනේ කියලා. හැබැයි ඒ ආයතනයක් ප්‍රතිව්‍යුහගත කරන්න ගියාම කියනවා නෑ, රාජ්‍ය සම්පත් විකුණන් කරනවා කියලා. මොකද්ද හේතුව? මොකද්ද හේතුව? වෙන මොකක්වත් නෙවෙයි, කුහකකම, වෛරය, ඉරිසියාව, ක්‍රෝධය. මේ හතර තියෙනකන් කවදාකවත් මේ රට හදන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. හොඳ දේ හොඳයි කියන පුරුදු වෙන්න ඕන. හොඳ දේ හොඳයි කියන පුරුදු වෙන්න ඕන ගරු සභාපතිතුමනි. එහෙම මානසිකත්වයක් හැදිලා නෑ. එහෙම මානසිකත්වයක් හැදෙන්න පුළුවන් කමකුත් ඇත්තේ නෑ. ඒ මානසිකත්වය හැදෙන්නේ නැති නිසා තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු වෙන දේ තමයි අපි ගරු සභාපතිතුමනි පැහැදිලිව කියන්න ඕන. අපි කරපු දේවල් ටික මේ අභියෝගයත් එක්ක අතිගරු ජනාධිපතිතුමා මේ රටේ උපාධිධාරීන් අර ලිප්ටන් වටරෝමේ ගුටි කාපු යහපාලන ආණ්ඩුවෙන් දෙකේ පොඩු වලින් ඔළු පලා ගත්ත උපාධිධාරී 60,000කට පත්වීම් ටික ලබා දෙනවා. මේ රටේ සාමාන්‍ය පෙළ පාස් නැති අහිංසක කෙල්ලකොල්ල ගමේ ඉන්න ලක්ෂයකට රැකියා ටික ලබා දෙනවා. ඒ වගේම රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කරනවා. අධිවේගී මාර්ග පටන් ගන්නවා. කාපට් මාර්ග ලක්ෂයක් ආරම්භ කරනවා. මේ වගේ වැඩ ටික ක්‍රියාත්මක වෙනවා. ජාතික පාසල් ටික ආරම්භ කරනවා. ගරු සභාපතිතුමනි, අපිට පුළුවන් කියන්න දැන් කොවිඩ් තියෙනවා. පාරවල් හදන්නේ නැහැ. අධිවේගී මාර්ග හදන්නේ නැහැ. අපි සියල්ලම සංවර්ධනය නවත්තනවා. කොවිඩ් ඉවරනාට පස්සේ මේවා කරන්න කරා. බෑ සභාපතිතුමනි, ආර්ථිකය කියන්නේ ඊට වැඩි අපි බුද්ධියෙන් කල්පනා කළ යුතු දෙයක්. ඒ නිසා අපි බොහොම වගකීමකින් කියනවා. ඒ වගකීම අපිට ඉටු කරන්න පුළුවන්. ඒ වගකීම ඉටු කරන්න තමයි රජයක් බාරගත්තේ. අපිට හම්බුනේ විල්ලුද, පලසක් උඩ, රෝසමල් යහනාවක් උඩ නෙවෙයි. මේගොල්ලෝ අපිට ආණ්ඩුව දුන්නේ. මේගොල්ලෝ අපිට දුන්නේ ආණ්ඩුවේ අර ඉවර කරන්න දෙන ඔක්කොම ඉවර කළා, ධන ගස්සලා. හැබැයි මේගොල්ලන්ගේ කාලේ, මේ කතා කරන ආර්ථික ඔස්තාර්ලගේ කාලේ එක ගෝලීය වසංගතයක් තිබුණා. තව විනාඩි දෙකක් දෙන්න ගරු සභාපතිතුමනි. පන්දුළු ගුණවර්ධන ඇමතුමායි. ගරු සභාපතිතුමනි, ගෝලීය වසංගතයක් තිබුණාද 2015 යහපාලන ආණ්ඩුවේ? මහින්ද මහත්තයා ආණ්ඩුව බාර දෙනකොට මොකද්ද තිබුණු ආර්ථිකයේ තත්ත්වය? රට වැඩ බිමක් බවට පරිවර්තනය කරලා බාර දුන්නේ. යුද්ධයක් තිබුණාද ගරු සභාපතිතුමනි? නෑ, හොඳ රටක් බාර දුන්නේ. දීපු එක හප කළා, කාලා විනාශ කළා තමයි ආපහු අපේ අතර බාර දුන්නේ. ඒ බාර දෙනකොට ගෝලීය වසංගතයකටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එවැනි තත්ත්වයක් තියදී තමයි මේ කියන කාරණා ටික අපි ඉටු කරේ. අපි දැක්ක විපක්ෂ නායකතුමා හිටපු නිවාස ඇමතිවරයා හැටියට නිවාස හැදුවා. දැන් බලන්නකෝ ගරු සභාපතිතුමනි, ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ හැම ග්‍රාම සේවා වසමකම ගෙයක් හැදෙනවා. හැම ග්‍රාම සේවා වසමකම මේ වෙනකොට ගරු සභාපතිතුමනි ගම් 14,000ක ගෙවල් 14,000ක් හැදෙනවා. අනේ ගරු මන්ත්‍රීතුමනි, ගෙවල් 14,000ක් හැදෙනකොට අර ඔබතුමා නියෝජනය කරන යාපනයේ පැත්තේ පෝස්ටර් ගහලා දුන්නද ගෙවල් 14,000ක් හදනවා කියලා? මේ අපි නියෝජනය කරන අපේ අලුතර දිස්ත්‍රික්ක ගහලා නෑ. යමු ගෙවල් 14,000ක් අහිංසක මිනිස්සුන්ට හදලා දෙනවා. හැබැයි ඉස්සර ගෙවල් 24යි හදන්නේ. පෝස්ටර් 24,000යි මන්ත්‍රීතුමනි. ඒ පැත්තෙන් ගහලා දුන්නා නේද? නගිනීර පැත්තේ මම දැක්ක ගහලා දිනවා. මඩ කළුව පැත්තේ ඒව ඒ දවස්වල ගහනවා. එහෙම ගහනවා. ඒ ගමර නම් දානවා. ඒ ගහන සමරු පලකය සමරු පලකේ එක්කව කරලා ගත්තනම් සමරු පලකඩික ගහන්න ගිය වේදන් ටිකෙන් ගෙවල් 1000ක් හදන්න දුන්න සමරු පලකඩ වේදන් කරපුවා පොට්ටික ගහපුවා ඒ කවුරුවත් නෙවෙයි මේ වත්මන් විපක්ෂ නායකතුමා ඒ වැඩ කරපු හැටි මේ අපි වැඩ කරන්න හැටි එක සමරු පලකයක් නෑ එක පෝස්ටරයක් නෑ එක තොරණක් නෑ එක කටවුට් එකක් නෑ එක සමරු පොතක් නැතුව ගෙවල් 14000ක් හදලා මේ වැඩ ක්‍රියාත්මක වෙනවා එනිසා මෙන්න මේ ක්‍රමයේ දිහා බලාගෙන ඉන්න බැරුව තමයි අද විපක්ෂය මේ වගේ චෝදනා එල්ල කරා. ඒ වගේම අවසාන වශයෙන් කියන්න ඕන අනුර කුමාර දිසානායක ජනතා ඓක්‍ය ප්‍රමුණේ නායක තුමා ඉදිරිපත් කරපු මේ
Honorable Minister please wind up.
ඉදිරිපත් කරපු එක සම්බන්ධයෙන් එතුමා මේ ණය සම්බන්ධයෙන් කිව්වා. ට්‍රිලියන ගණනාවක ණය තියෙනවා. ඔව් ගරු සභාපතිතුමනි. රජයක් වුණාම රජයක් ණය ගන්නවා. රජයක් නෙවෙයි සාමාන්‍ය ගමක ඉන්න දිනු වෙන ඕනම මිනිහෙක් කියලා ණය ගන්නවා. ණය ගෙව්වම අවසානයේදී ඔහුට තියෙන ඔහුගේ වත්කම ඉතුරු වෙනවා. එහෙම තමයි. අභියෝග ජය ගන්නවා. ජනතා ඓක්‍ය ප්‍රමුණේ ඉන්න කවුරුවත් ජීවිතයකට බුල්ටෝ කඩයක් කරලා නැහැ. එහෙම ඇත්ත තත්ත්වය. බුල්ටෝ කඩයක් කරන්න එපා. කුංචි කඩයක් දාලා බුල්ටෝ ටිකක් වික්කම දාන්න බුල්ටෝ එකක් වික්කා. ආවේ මෙච්චරයි. ඒකෙන් ඉතුරු වුණා. එහෙම කරලා නැහැ. ඒ නිසා ඉදින් කවදා ණය ගන්නේ නැහැ. හැබැයි මේ කියන ණය වලට තව දෙයක් එකතු වෙන්න ඕන අවසාන වශයෙන්. 1971 සහ 1988 89 මේ දෙකත් මේ ණය වලට එකතු වෙන්න ඕන. ගණන් හදනකොට. හරි නේද? ගණන් හදනකොට එකතු වෙන්න ඕන නේද? CTB බස් ටික ගිනි තිබුණ ටික එක්කව වෙන්න ඕන නේද? ට්‍රාන්ස්ෆෝමර් ටික එක්කව වෙන්න ඕන නේද? ප්‍රාදේශීය සභා කාර්යාල ටික එක්කව වෙන්න ඕන නේද? මේ සියල්ලම එක්කව වෙන්න ඕන. නැති වෙච්ච මානව සම්පත ගැන කියන්නේ නැහැ. බෙල්ල කපල ඉවර වෙලා තාත්තගේ අම්මායි දරුවෝ බලන් ඉඳද්දි තාත්තව අරගෙන ගිහිල්ලා එළිය බෙල්ල කපපු ගියත් ඒ මානව සම්පත. ඒක නැතුණා ගොවි ජන සේවා කාර්යාල එකක් తీුවේ නැහැ. අද පෝර ගැන කතා කරනවා. බස් ටික ඔක්කොම ඉතින් එවැනි උගයක මෙන්න මේ ණය වලට මේ සම්බන්ධයෙන් මේ සභාව කල්තබන අවස්ථාව ගෙනාවු යෝජනා මතක් කරමින් ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු අපේ රජයේ අපේ නව මුදල් ඇමතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා අභියෝග වලට කවදත් කැමති කෙනෙක් අපි අභියෝගය බාරගෙන අපි අනිවාර්යයෙන්ම මේ රට යුද්ධයෙන් බේරගත්තා වගේ කොවිඩ් වලින් බේරගෙන ආර්ථික වශයෙන් මේ රට දියුණු කරනවායි කියන පණිවිඩය ලබා දෙනවා බොහොමත්ම ස්තුතියි ඔබතුමාට
Thank you Honorable Shanakyan Rasamanikam you have 9 minutes
Thank you. අද දවසේ ඇත්තටම ඉතාමත්ම වැදගත් මාතෘකාවක් පිළිබඳව කල්තැවීමේ අවස්ථාවේ ගෙන්න යෝජනාවක් ගරු වන්දර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ප්‍රපෝස් කරලා තියෙනවා. ඇත්තටම ඉතාමත් වැදගත් මාතෘකාවක් මේක ඇත්තටම ස්ථීර කරා සමග ජන බලවේගයේ ඒ වගේම ද්‍රවිඩ ජාතික සම්දාන වශයෙන් තුන්වර රටටත් මේක මේ ස්ථීර කිරීමක් අවශ්‍ය නැති වුණත් කරන්න කැමති මේක ඉතාමත් කාලීන මාතෘකාවක්. හැබැයි ඇත්තටම ඉතාම දුකයි මොකද මෙච්චර වැදගත් මාතෘකාවක් කතා කරන දවසක විවාදයක් විතරයි තියෙන්නේ. ඒකෙත් දවල් දිවා ආහාර වේලාවත් ලබා දීලා තිබුණා මීට වඩා දෙයක් රටේ ජනතාවට කියන්න තිබා මට පෙර කතා කරපු ගරු මන්ත්‍රීතුමා බුල්ටෝ විකිණීම සහ ආර්ථිකය ගැන කතා කරා. අද මේ ආණ්ඩුව බුල්ටෝ කඩයක් කරනවා වගේ මේ රට ගෙනියන එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඇත්තරම මම කතා කරන්න හිටපු මාතෘකාව වලින් බොහෝමයක්ම අනුර කුමාර දිසානායක මහත්මයා උදේ එතුමාගේ කතාවේදී ප්‍රකාශ කරපු නිසා මම ඒව නැවත මතක් කරන්න යන්නේ නැහැ ડોક્ટર හර්ෂදි සිල්වත් ඒ වගේම කරුණු කීපයක් කියලා තිබ්බා මම ඒක නිසා නැවත ඒක රිපීට් කරන්න හැබැයි මම මේ අවස්ථාවේදී මේ සභාවේ සහ මේ රටේ ජනතාවගේ අවධානය මීට අවුරුද්දකට පෙර අද දවස ගැන මම ගෙනියන්න කැමතියි මීට හරියටම අවුරුද්දකට පෙර තව දවස් දෙකකින් සම්දි පවතිනවා මේ වෙනකොට මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබ්බ වාතාවරණය තමයි මට හොඳට මතකයි මේ වෙනකොට අරක්කු ලොරි පිටින් අරක්කු බියර් ලොරි පිටින් ගෙනහිල්ලා ගෙවල් වල බංකර් කරපු දවසක් තමයි මේක හරියටම අවුරුද්දට කලින් සම්දි ලබා ගන්න අරක්කු බංකර් කරා මම දන්නවා සමහර තැන් වල මං හිතන්නේ අරක්කු බංකර් කරන තැන් අපි කිව්වත් ඇල්ලුවේවත් නැහැ ඒ කරපු කට්ටිය කවුද කියලා දන්නවා ඉතින් ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ සංවිධායකවරේ රුපියල් 1011 මේ ගිය අවුරුද්දේ මේ වෙනකොට රුපියල් 1011 එන්විලොප් පස්සේ දදා හිටියේ මොකද එතුම අතටම අහු වුණා කලවාංචුඩි සරස්වති විද්‍යාලයෙන් කියන පෝලිං බූත් එක ඉස්සරහා මේ එන්විලොප් එක ඉඳලා පැෆරල් ආයතනයට මම කතා කරලා ඇවිල්ලා එතුමා වෙතෙන් ඉවත් කරලා ඇරියා. ඒ කියන්නේ ඡන්ද පෝලිං බූත් එක ඉස්සරහා රුපියල් ඊයේ ඒ කියන්නේ අවුරුද්දට කලින් අද දවසේ දාපු 1011 තමයි දා ඡන්ද දවසේ බෙදුවේ මං හිතන්නේ. ඒ වගේම තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මේ කැලණි ගඟෙන් මේ ණයෙක් මතු වුණා කියලා ඉවරලා මං හිතන්නේ ඒක බල බල සතුරු වෙලා හිටපු ඒක ගැන බලලා කන්ෆියුස් වෙලා ඡන්ද දෙන්න ලෑස් වෙලා හිටපු කාලයක් තමයි මං හිතන්නේ ගිය අවුරුද්දේ මේ දවස වෙනකොට ඒ වගේම තමයි තව ධන කොටසක් හිටියා ඇත්තටම තව ධනස කොටසක් හිටියා අරක්කු වලටවත් රුපියල් 1011 වලටවත් මේ කැලණි ගඟෙන් මතුවෙච්ච ණය ගැනවත් හිතලා නෙවෙයි ඡන්ද දෙන්න ඇත්තටම මොකද නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියනවා වගේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් නැතුව මට මේ රට ගෙනියන්න බෑ කියලා ජනාධිපතිතුමා කියපු එක විශ්වාස කරලා ජනාධිපතිතුමා මේ රටේ තුනෙන් දෙක බලයක් ලැබුණොත් එහෙම ජනාධිපතිතුමා මහා බැංකුවේ හොරු ටික අල්ලයි කියලා විශ්වාසයෙන් යම් කිසි කණ්ඩායමක් ජනාධිපතිතුමාට සඳ දෙන ලෑස්තිලා හිටියා ගිය අවුරුද්දේ මේ වෙනකොට. තව කණ්ඩායමක් ලෑස්තිලා හිටියා ඊස්ටර් ටැක්. ඒ කියන්නේ ඊස්ටර් ටැක් එකේ මහා මොළ කරු අල්ලයි කියලා ඉවරලා තව පිරිසක් මං හිතන්නේ ජනාධිපතිතුමා මේ ශ්‍රී ලංකා පොජන පෙරමුණට සඳ දෙන්න මේ අවුරුද්දේ කලින් අද දවසේදී ප්ලෑන් කරගෙන හිටියා කියන එකත් කියන්න ඕනේ. හැබැයි ඇත්තටම අද දවසේදී මම ගියා පහුගිය සතියේදී කල්මුණේ අම්පාර දිස්ත්‍රික්කයේ දීවරයින්ගේ සංගමයේ රැස්වීමකට ඒ සංගමයේ රැස්වීමේ මුහුදේ ගිහිල්ලි වරලා දීවරයින්ගේ මාළු හොරකම් කරන් එන ගැටලුවක් සම්බන්ධව මාළු හොරකම් කරන අයගේ නමුයි ඒ බෝට්ටුවල ඉලක්කම් වෙයි පොලිසිය දාපු එන්ට්‍රි ඔක්කොමත් එක්ක මං ගාව මේ ෆයිල් එකක් තියෙනවා කවුරු කැමති නම් ඒක අරන් අල්ලන්න කවුරුත් පොලිසිය බාර ඇමති කෙනෙක් නැහැ අද මෙතන අල්ලන්න පුළුවන් අල්ලන්න ඉස්සෙල්ලා ඉතින් මේ මාළු හොරකම් කරන් එන කට්ටියවත් අල්ලන්න බැරි මේ ආණ්ඩුව කොහෙද මහ බැංකු හොරු අල්ලන්නේ කොහෙද ඊස්ට් ටැක්කේ මහ මොළ කරු අල්ලන්නේ මං ගාව තියෙන නම් ටිකත් එක්ක 25ක් ඉන්නවා මුළු දිස්ත්‍රික්කයකම මුළු මඩකලපු අම්පාර දිස්ත්‍රික්ක දෙකේම මාළු හොරකම් කරන එකේ මේ යෙදිලා ඉන්නේ 25ක් 30ක් නම් එක්ක දෙන්නම්. ඒගොල්ලන්ගේ ඡායාරූප තියෙනවා පොලිසිය අයටයි නාවික හමුදාවේ යම් යම් නිලධාරීන්ටයි භගාවන් වශයෙන් අල්ලන් ආපු මාළු දෙන ඡායාරූප තියෙනවා. අල්ලන්න බෑ ඉතින් කොහෙද මහා බැංකුවේදී මේ මිනිස්සු ටිකක් ඇත්තටම රවට්ටලා දාලා තියෙන. හැබැයි මම මන්ත්‍රීවරයෙක් වශයෙන්ුත් ඒ වගේම තමයි අපි පක්ෂයක් වශයෙන්ුත් අපි සියලු දෙනාම අපේ මතය ඒ කියන්නේ මගේ පක්ෂය සහ මගේ මතය ඇත්තටම අපේ ඇවිල්ලා කොයි අවස්ථාවකදීවත් මේ ආණ්ඩුව සමහර විපක්ෂයේ අයගේ මතේ තමයි කොහොම හරි මේ ආණ්ඩුව පෙරලා බලයට එන එක. Taman බලය ගැනීම. හැබැයි අපි පක්ෂයක් වශයෙන් අපිට මේ බලයට ඒම හෝ මේ ආණ්ඩුව අස්ථාවර කිරීම හෝ ආණ්ඩුව පෙරලීම නෙමෙයි අපේ තියෙන පරමාර්ථය. අපේ තියෙන පරමාර්ථය තමයි අපේ ගැටලු විසඳා ගැනීම. ඇත්තටම මම මගේ පළවෙනි පාර්ලිමේන්තු කතාවේ කිව්වා තුනෙන් දෙක බලයක් තියෙන ආණ්ඩුවක් කියන්නේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ආණ්ඩුවක්. මොකද අපි සියලු දෙනාම දන්නවා මේ ජනාධිපතිතුමාට අපි කැමති හෝ අකමැති හෝ තව අවුරුදු තුනක කාලයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුව විසුරන්නත් පුළුවන් අවුරුදු දෙකම මාර්ගෙන් ඒක තාණ්ඩු පක්ෂයේ කැමතිනොත් විතරයි නැත්නම් තව අවුරුදු හතරක් තියෙනවා ඉතින් අපි බලන්නේ මේ අවස්ථාවේදී අපි බලන්නේ අපි කතා කරන හැම වෙලෙම මේ ආණ්ඩු පෙරලනවා තාණ්ඩුවට මඩ ගැහිලිවත් නෙමෙයි මේ ගැටලු ජනතාවේ ගැටලු විසඳා ගන්න තමයි අපි මේ දැනේ කතා කරන්නේ එහෙම නැතුව මේ ආණ්ඩු පෙරලීම කියන එකම චේතනාව මත නෙමෙයි අපි මෙතන කතා කරන්නේ මොකද අද මේ යම් යම් ගැටලු අපි විසඳාගත්තේ නැත්නම් ශ්‍රී ලංකාවේ යම් කිසි කාලයක තිබ්බ හයි ක්ලාස් මිඩල් ක්ලාස් ලෝ ක්ලාස් ඉකොනොමිකල් වයිස් ඒ කියන්නේ ආර්ථික මට්ටම අනුව හැබැයි අද වෙලා තියෙන්නේ පන්ති දෙකයි ඇති වෙන්නේ. එක පන්තියක් තමයි මේ ආණ්ඩුවට හිතවත් රාජපක්ෂ ආණ්ඩුවට හිතවත් මුදල් තියෙන පන්තියකුයි අනිත් සල්ලි නැති ශ්‍රී ලාංකීය පන්තියක තමයි මේ රටේ ඇති වෙන්නේ. මේක ඉතාමත් පැහැදිලිව අපිට කියන්න පුළුවන්. මොකද අද ඇත්තටම ලංකාවේ ඩොලර් නැතුව මට මේ ඉම්පෝට් කරන අය ඉම්පෝට් කියලා ඉම්පෝට් ලංකාවේ බෑන් කරලා ලංකාවේ කරන අපනායනය වලට ඒ කියන්නේ ලංකාවෙන් අපනායනය කරන නිෂ්පාදනය කරන දේවල්ට රෝ මටීරියල් අවශ්‍යයි. ඒ කියන්නේ අපනායන කර්මාන්තය කරන්න ඉම්පෝට් අවශ්‍යයි රෝ මටීරියල්ස් ඕනේ. මේ රෝ මටීරියල් ලංකාවට ඉම්පෝට් කරද්දී සාමාන්‍යයෙන් එන්නේ ડોකියුමන්ට්ස් ફોર පේමන්ට් කියන පදනම යටතේ තමයි. අද ලංකාවේ වරායන්වල සුළු ව්‍යාපාරිකයෝ ගෙනාපු නැව් ඩෙමරේජ් ගෙවාගෙන රුපියල් 80000යි 90000යි මේ පොඩි ව්‍යාපාරිකයෝ සමහර විට ඒගොල්ලන්ගේ ලාභයම රුපියල් ලක්ෂ 2යි 3යි. ඒකෙන් රුපියල් 80000ක් 90000ක් මේ ආණ්ඩුවේ ඩොලර් නැති ගැටලුව නිසා වියදම් වීමෙන් ඒ මොකද්ද වෙන්නේ ඒ බිස්නස් එක කරන අය තව ටික කාලයක් ගියාම මේ බිස්නස් එක කරන්න බැරි වෙයි. ඉතින් එතකොට අපි ද්‍රවිඩ ජාතික සංධානයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් මම මඩකලපුව දිස්ත්‍රික්කයේ කැනේඩියන් ඩොලර් 100000ක් එක කෝල් එකකින් කැනේඩියන් ඩොලර් 100000ක් හෙට 100000 කැනේඩියන් ඩොලර් හෙට account එකකට ගේන්න පුළුවන්. ඒ ආයෝජනය කරලා පෙන්නුවොත් මේ ආයෝජනය එක ආයෝජනයක් නෙවෙයි. ඒ ආයෝජනය ගලාගෙන එනවා. මොකද ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එකෙන් පස්සේ තව එනවා. ඒක කරන්න දෙන්නේ නැත්තේ කවුද? මේ ආණ්ඩු පක්ෂයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මඩකලපුව දිස්ත්‍රික්කයේ පිල්ලියන්. ඒකට මුදල් ලැබෙත්තුමාගේ මේ විවාදයේ මුදල් ලැබෙත්තුම මේක ගැන
Honorable member, you have another 2 more minutes.
Thank you. මේක ගැන හොයලා බලන්න. ඒ වගේම තමයි අද දවසේ ගත්තදම අද ලීසින් ගිවාගෙන බිස්නස් කරපු අයගේ මොරටෝරියම් කියලා දීලා ඉවරලා අද ලෝන් 3ක් තියෙනවා. ලොකු ලෝන් එකයි මොරටෝරියම් 3ක්. ඒතකොට ලෝන් 4ක් අද ගෙවන්න තියෙන උන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මුල් කාලේදී මේකට මොරටෝරියම් එක ගෙවන්න මේකට බදුත් ගෙවන්න ඕන කියලා කිව්වනම් සමාජයේ තියෙන ඇසට් එක විකුණලා දාලා නායකාරයෙක් නැති වෙන්න තිබ්බා. අද ඊට වඩා නායකාරී ඉතින් මේක නිසා මේ මුදල් ලැබෙත්තුම මම ඉල්ලා සිටිනවා මේ මොරටෝරියම් වලට තියෙන ඉන්ට්‍රස්ට් එක වේව් ඔෆ් කරන්න කියලා. ඒ වගේම තමයි අද අපි කියනවා තරුණ තරුණියන්ට රජයේ රස්සා හොයන්නේ නැතුව පෞද්ගලික ශේත්‍රය යන්න කියලා. පෞද්ගලික ශේත්‍රයේ රැකියාව කරලා අර ෆන්ඩ් එකක් කියලා දෙනවා රිටයර්මන්ට් ගත්තා මේ ෆන්ඩ් එක ගිහිල්ලා මේ මිනිස්සු මොනවද කරන්නේ මොකද ඒගොල්ලන් හැමෝම අලෝයිසියස් ලවත් නැත්තම් මේ ඉන්වෙස්ට් කරන්න දන්න කට්ටිය නෙමෙයිනේ ආණ්ඩුවත් එක්ක හිතවත් කන් තියාගෙන ඒ වගේ මිනිස්සු මොනවද කරන්න කියලා බැංකුවේ ෆික්ස් ඩිපොසිට් එකක් දාන අවුරුදු 60 පෙන්නම අද රුපියල් ලක්ෂ 15කට විතරයි ලක්ෂ 15ට වඩා අඩු ප්‍රමාණයකට විතරයි 10ට 10ක 15ක පොලියක් ගෙවන්නේ එතනින් එහාට 103යි 4යි ඉතින් රුපියල් ලක්ෂ 50ක් විතර ෆන්ඩ් එකක් ලැබිච්ච මිනිස්සෙක් ඒ බැංකුවේ ඒ සල්ලි දාලා තියලා ඒ සල්ලි වලින් ජීවත් වෙච්ච මිනිස්සයාද පාරේ ඉන්නේ මොකද ඒ මනුස්සයට නෑ පෙන්ෂන් වල විෂමතා තියෙනවා. ඉතින් මේ ඔක්කොම මට තව කියන්න ගොඩක් වෙලා දේවල් තිබ්බා. හැබැයි මට මගේ තියෙන කාලය පොඩි අඩු නිසා මම මේ එකම එක දෙයක් කියලා මගේ කතාව අවසන් කරනවා. මං ඇත්තටම සතුටු වෙනවා ශ්‍රී ලංකාවේ දැන් සාමාන්‍යයෙන් වැක්සිනේෂන් ලබා දීම කියන්නේ රජයක යුතුයකමක්. මේ වැක්සිනේෂන් ලබා දීම මේ ලංකාවේ ජනතාවට කරන උදව්වක් නෙවෙයි රජයක් වශයෙන් ඒ යුතුයකමක්. සාමාන්‍යයෙන් මේ ලංකාවේ විවාදයක් ගත්තම මට කලින් කතා කරපු මන්ත්‍රීතුමත් මේ සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක ගැන කතා කරද්දි යුද්ධයක් ගැන කතා කරා. සාමාන්‍ය කතා කරන්නේ ඒක තමයි යුද්ධ ගැන තමයි කියන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක මම ඇත්තටම සතුටුයි අද රජයේ මේ වැක්සිනේෂන් ඩ්‍රයිව් එක හරි පොඩ්ඩක් හරියට කරන් යන එක. මොකද මම දැක්කා මේ ජනාධිපතිතුමාට හිතවත් මාධ්‍ය මේ ආයතනයක ප්‍රධානීෙක් ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක කිව්වා මේ සර් ෆේල් සර් පාස් කියන concept එක මරු concept එකක්. හැබැයි ඔක ඡන්දයක් ලං වෙලා වගේ concept එක ඇවිල්ලා තිබ්බනම් ඕක capitalize කරන්න තිබ්බ කියලා. එතකොට මේ රජයේ මේ සමහර මාධ්‍ය ආයතන ජනාධිපතිතුමාට හිතවත් පුද්ගලයෙක් මේක concept එකක් වශයෙන් තමයි බාන්නේ. ඉතින් ඇත්තටම මේ එන්නත් කරන drive එක අද කරගෙන
යන නිසා
okay I'm winding up එන්නත් drive එක කරගෙන යන නිසා අද මේ රජයේ මේ එන්නත් drive එක ගැන විතරක් කතා කරන්න ඕනේ නිසාද කුලප්පුවක් ඇති කරන්නේ නැත්තම් මේ හිශාලිනීගේ මරණය තියාගෙන වතුකර දෙමළ ජනතාවයි මුස්ලිම් ජනතාවයි අතර රයට් එකක් ඇති කරලා මේ මිනිස්සු දෙන්න ගහ ගන්න දීලා ගෙවල් ගිනි තියලා රයට් එකක් ඇති කරලා ඊට පස්සේ සිංහල ජනතාවට කියනවා දැක්කද මේ රට පාලනය කරන නායකයෙක් ඉන්නසම මේ රයට් එක අපි පාලනය කරගත්තේ කියලා ඒ ජනතාවත් සතුටු කරන්න පුළුවන් තත්වයකට ඇයි හොඳ වෙලාවට ඡන්දයක් නැති හොඳට වැක්සිනේෂන් ඩ්‍රයිව් එක තියෙන්නේ නැත්නම් අද ලංකාව තුළ තව රයට් එකක් ඇති වෙලා දෙමළ මුස්ලිම් කෝලාහලයක් ඇති කරනවා මොකද රජයේ ඇමතිවරු ඇවිල්ලා තමයි ගිහිල්ලා උද්ඝෝෂණය
කරන්නේ
රජයේ ඇමතිවරු තමයි අද උද්ඝෝෂණය කරන්නේ මේක වෙනුවෙන් ඉතින් රජයේ ඉන්න කට්ටිය උද්ඝෝෂණය කරන්න අවශ්‍ය නැහැ. එයාගේ නීතිය ලබා දෙන්න නීතිය කටයුතු කරන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි.
ඉතින්
ඒක නිසා මේ දෙත් කියලා සියලු දෙනාටම මේ ආර්ථික ඔය කෑ ගහන්න එපා පොඩ්ඩයි ඉන්න. මම මේ කිව්වනේ මම කිව්වේ අපි කියන්නේ ආණ්ඩු පෙරලන්න නෙමෙයි. මේ ආණ්ඩුවේ වැරදි හදාගෙන ලංකාවට සුබ අනාගතයක් හදන්න පුළුවන් විදියක්. මේ වගේ ගොන් හරක් තියාගෙන කොහෙද මේ ආණ්ඩුව මේ
හොඳ හොඳ
ආර්ථිකයක් හදන්නේ? බොහොම ස්තුතියි.
Thank you. Honorable Gunapala Ratnasekara you have 11 minutes.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි ඔබතුමාට මේ විශ්වාසවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අද ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වර්ෂයට අදාළව නිකුත් කරලා තියෙන වාර්තාව පදනම් කරගෙන විවාදයකට යෝජනාවක් ඉදිරිපත් කළා. හැබැයි මේ ඒ යෝජනාව ඉදිරිපත් කරපු අවස්ථාවේ ඉඳලා මේ දක්වාම මේ විපක්ෂයේ කතා ටික අපි අහගෙන හිටියා. අපි නම් ආණ්ඩු පක්ෂය. අපි ආණ්ඩුව කරගෙන යන විදිහක් තියෙනවා. හැබැයි විපක්ෂයේ මේ විවාදයේ තුලදිවත් මේ අඩුපාඩු ටික කියනවා. මහ බැංකු වාර්තාව ගැන කියනවා. ආර්ථිකය ගැන කියනවා. බිඳ වැටිච්ච ගැන කියනවා. හැබැයි මම කිසිදු තැනක කිසිදු කතාවක දැක්කේ නැහැ අඩුගානේ පුංචි හරි යෝජනාවක්. මෙන්න මේ ගැටලුවට විසඳුමක් හැටියට මෙන්න මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න කියලා. ඇත්තටම ලෙඩේ දැනගත්තට වැඩක් නැහැ. කලින් කිව්වා වගේ ලෙඩේ දැනගත්තට වැඩක් නැහැ බෙහෙතක් නැත්තම්. ඒ නිසා මේ විපක්ෂය අද දවසේදීත් දැන් මහ බැංකු වාර්තාව අකුරු කියවන්න පුළුවන් ඕනේ කෙනෙකුට ඉලක්කම් කියවන්න පුළුවන් ඕනේ කෙනෙකුට මහ බැංකු වාර්තාව කියවලා තේරුම් ගන්න පුළුවන්. අද උදේ ඉඳන් මෙතන ඉලක්කම් ආරම්භයක් තිබුණා. ඒ නිසා මේ ඉලක්කම් ටික බොහොම ලස්සනට කියන්න පුළුවන්. අපටත් ওই ඉලක්කම් ටිකම ඔහොමම දාලා කියා ගන්න පුළුවන්. ද්‍රාණයන පැත්තෙන් අපනයන පැත්තෙන් වෙළඳ ශේෂය පැත්තෙන් අපේ ආනයන අඩු වැඩි වුණා අපනයන අඩු වුණා. ඒ වෙනසම වෙළඳ ශේෂයේ 2020 වෙනකොට මිලියන 16,055 කියලා ඉලක්කමක් අපට කියන්න පුළුවන්කම තියෙනවා. විදේශ ඍජු ආයෝජන අපනයන සාරාංශය ගත්තොත් අපනයන ප්‍රමාණය 2019 ඇඟලුම් අපනයනෙන් විතරක් අපට ඇමරිකාන් ඩොලර් මිලියන 5,206ක් ලැබුණා. නමුත් ඒක 2020 වෙනකොට 3,936 වෙනකොට අඩු වුණා. ඊළඟට මේ විදිහට ඊට පස්සේ ගත්තොත් අපනයන සාරාංශය ඇඟලුම් අපනයනෙන් අපන 5,206ක් ලැබුණා 3,936ට අඩු වුණා. ආනයන සාරාංශය ගත්තොත් අපට 2020 අවුරුද්දේ ආනයන සඳහා ඩොලර් මිලියන 16,055ක් වැය කරන්න සිද්ධ වුණා. සමස්ත මුළු ආනයන ප්‍රමාණය ඇමරිකාන් ඩොලර් මිලියන 16.55ක් වෙද්දී ඊට පස්සේ බොරතෙල් වලට විතරක් අපට ඇමරිකාන් ඩොලර් මිලියන 583ක් පිරිපහදු නිෂ්පාදනය සඳහා ඇමරිකාන් ඩොලර් මිලියන 1742ක් මේ ආකාරයට 2020 අවුරුද්ද සඳහා අපට වැය කරන්න සිද්ධ වුණා. රාජ්‍ය ආදායම අඩු වුණා, රාජ්‍ය වියදම වැඩි වුණා, ඉලක්කම් ටික තියෙනවා. විදේශ නියුක්ති හා ප්‍රේෂණ අපට 2019 ලැබුණා 6717ක්. හැබැයි අපට 2020දී 1704 බවට පරිවර්තන වෙලා වැඩි වුණා. මෙහෙම මේ සංඛ්‍යාලේඛන ටික අපට කියන්න පුළුවන්. එසා මහ බැංකු වාර්තාව කියවගන්න ඕන අකුරු දන්න කෙනෙක් මේ සංඛ්‍යාලේඛන ටික අරන් 2020 අවුරුද්දේ ආර්ථිකයේ යම් පසුබෑමක් තියෙනවා කියන එක මේ ලංකාවට විතරක් නෙමෙයි සමස්ත ලෝකෙටම පොදු වූ කාරණාවක්. ඒ නිසා අපි කවුරුත් ආණ්ඩු පක්ෂේ විපක්ෂේ හැම කෙනෙක්ම අවිවාද්‍යව පිළිගන්නවා 2020 අවුරුද්දේ ආණ්ඩුව පසුබෑමකට ලක් ආණ්ඩුව නෙමෙයි ආර්ථිකයේ පසුබෑමකට ලක් වුණා. එතකොට මේ පසුබෑමට සාධාරණ හේතු තියෙනවා. ඒක අපි කවුරුත් දන්නවා. හැබැයි අපි නැවත නැවතත් මතක් කරනවා 2015 අපි ආණ්ඩුවක් හැටියට ආණ්ඩුව බාර දුන්නේ රාජපක්ෂයෝගේ ඒ වෙලාව ඉවර කරලා මේ රටේ යුද්ධයක් නැති සම්පූර්ණයෙන්ම යුද්ධය ඉවර කරපු අතිවිශාල ධනස්කන්ධයක් යුද්ධ වෙනුවෙන් වියදම් කරපුවා නවත්තලා ආර්ථිකයේ සංවර්ධන වේගය 100%ට ආසන්න ප්‍රමාණයට ගෙනල්ලා හැම රටේ හැම තැනම වැඩබිමක් බවට පරිවර්තන වෙලා තිබ්බ ආණ්ඩුවක් බාර දීලත් පහුගිය කාල සීමාව තුළ ඒ අවුරුදු 4.5ක් වගේ කාල සීමාව තුළ මේ ආණ්ඩුව ආර්ථික වර්ධන වේගය 2.3 දක්වා අඩු කරලා අර විදේශ විනිමය හිගය වෙළඳ ශේෂය හිගය ඒ විදිහටම වර්ධනය වෙන තත්ත්වයකට ගෙනාවේ ඇයි කියන කාරණාවත් අපට අහන්න පුළුවන්. ඒ වගේම ලංකා ඉතිහාසයේ කවදාවත් නොවුණු මට්ටමට බදු වැඩි කරලා රජයේ බදු ආදායම අතිවිශාල ප්‍රතිශතයකින් ඉහළ දාලත් ඒ කාලවකවාන තුළ මේ ආර්ථිකයේ මේ තත්ත්වයට ගේන්න බැරි වුණේ ඇයි කියන කාරණාවත් අපට අහන්න පුළුවන්. හැබැයි මේ 2020 අවුරුද්ද වෙනකොට අපි මේ තත්ත්වයන් සම්පූර්ණ වෙනවා. අපේ ආණ්ඩුව පිහිටවලා මේ පාර්ලිමේන්තු මැතිවරණය තියලා තව අවුරුද්දක් නැහැ. දැන් අවුරුදු මාස 11ක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. අපි එදා දිවුරුන් දුන්නෙත් මුඛ ආවරණයක් දාගෙන. අදටත් අපි ඉන්නේ එහෙම. අදටත් අපට සෙනඟ 50ක් 60ක් මුණ ගැහිලා යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බෑ. ගමට යන්න විදිහක් නැහැ. මිනිස්සු ටිකක් එක්ක කතා කරන්න විදිහක් නැහැ. මේක අපේ රටේ විතරක් වුණා නම් අපට යම් කිසි සහනයක් තියෙනවා. ඒ තමයි අනික් ලෝකේ රටවල් අපට උදව් කරයි අපට විතරක් මෙහෙම හානියක් වුණා කියලා. නමුත් මේක සමස්ත ලෝකයේම දෙවන්ත රටවල් පවා සම්පූර්ණයෙන්ම ඇද වැටුණු දෙවන්ත ව්‍යසනයක් හමුවේ තමයි අපි මේ රට මේ අවුරුද්ද තුළ ක්‍රියාත්මක කරගෙන ගියේ. හැබැයි ඒ ක්‍රියාත්මක කරගෙන ගිහිල්ලා විපක්ෂය සතුටු වෙන්න ඕන. මේ අපේ මේ මට්ටමින් හෝ අපි මනා කළමනාකරණයක් කළ නිසා තමයි අද අඩුගාන ලංකාවේ ජනතාව මේ මහා ව්‍යසනයකින් මැරෙන්නේ නැතුව මරණ සංඛ්‍යාව වම් මට්ටමේ තියාගෙන රට මේ මට්ටමින් හරහා ආර්ථිකය දුවන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි රජයක් හැටියට ගත්ත මනා ආර්ථික කළමනාකරණ ක්‍රියාකාරීත්වය නිසා. මේක කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අසාර්ථකයි, මේක ෆේල්, මේ වගේ කතා කියනවා. හැබැයි සාමාන්‍ය තත්ත්වයක් තුළදී ආර්ථිකය ක්‍රියාත්මක වෙන විදිහයි මේ වගේ ව්‍යසන ලෝක ව්‍යසනකාරී තත්ත්වයක් තුළදී ආර්ථිකය ක්‍රියාත්මක වෙන විදිහ අතරේ ලොකු වෙනසක් තියෙනවා. දැන් හැමතැනම හැමදේම හැරෙන පැත්තට විවේචනය කරන්න පමණක් සීමා වුණු විපක්ෂයක් අපට තියෙනවා. අපේ ආණ්ඩුවක් හැටියට බොහොම සත්චේතනාවෙන්, ඉතාමත් හොඳ චේතනාවෙන් මුළු රටම සමස්ත මහජනයා විනාශ වෙන්න යන එක වළක්වන්න බලාන අපි රසායනික පොහොර ගෙන එක නවත්තලා කාබනික කෘෂිකර්මයේ පැත්තට හැරෙමු කියන යෝජනාව අතිගරු ජනාධිපතිතුමා ගෙනල්ලා මේක දැන් හොඳට ක්‍රියාත්මක කරමින් යනවා. ඒ අතරේ අපට පේනවා සමහර යම් යම් අංශ තියෙනවා ක්ෂණිකව අපට කාබනික පැත්තට හැරෙන්න බැරි වෙයි. ඒ නිසා සමහර අංශවලට යම් කිසි නිදහසක් රිලීස් එකක් දීලා තියෙනවා. යම් පොහොර ප්‍රමාණයක් ආනයනය කිරීමේ හැකියාවක් තියෙනවද කියලා බලන්න. දැන් අද මේක විවේචනයට ලක් වෙනවා. මේක ජනාධිපතිතුමා මෙහෙම කිව්වා කිසිසේත්ම අප මේක කරන්නේ නැහැ කියලා. හැබැයි දැන් මෙන්න මෙහෙම මේ සමහර අංශවල නිදහස් කරලා තියෙනවා. මේක කිසි ආර්ථිකයක් හැමදාම අපි ගත්ත තීරණයක සරල රේඛාවක යන්න බෑ. පරිසරය වෙනස් වෙනවා. ඒ නිසා ඕනෑම කළමනාකරණ තීරණයක් ගන්නකොට මේ අපි මුහුණ දීලා තියෙන පරිසරය විශ්ලේෂණය කරන්න වෙනවා. ඒ නිසා පාරිසරික වෙනස්කම් සිද්ධ වෙනකොට අපි ගත්ත ඇතැම් තීරණ වෙනස් කරන්න සිද්ධ වෙනවා. මේක කළමනාකරණයේ මූලිකාංගයක්. ඒ නිසා කළමනාකරුවෙක් නිසි පරිදි කළමනාකරණය කරනකොට අපි පරිසරය විශ්ලේෂණය කරනවා. පරිසරය නිරන්තරයෙන් වෙනස් වෙනවා. නිරන්තරයෙන් පරිසරය වෙනස් වෙන තත්ත්වය තුළ අපේ උපක්‍රම අනිවාර්යයෙන්ම උපායශීලී උපක්‍රම වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා රසායනික පොහොර අපි ගේන්නේ නැහැ. කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොට අතිවිශාල පිරිසක් ලියාපදිංචි වෙලා කාබනික පොහොර ඇතුළු කාබනික කෘෂිකර්මයේ පැත්තට රට හැරෙමින් තියෙනවා. ඉතාමත් සතුටුදායක තත්ත්වයක්. නමුත් ගැටලු තියෙයි, ප්‍රශ්න තියෙයි. අපි මේ අවස්ථාවට මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. ඊළාට සමහරු කියුවා විදේශ විනිමය හිගයක් තියෙනවා.
Honorable member, you have two more minutes.
සමහර විදේශ විනිමය හිගයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන දන්නවා.
ජාත්‍යන්තර Honorable member, what is the point of order?
මට ඔබතුමාගේ ඔබතුමා කියපු කාරණා සම්බන්ධයෙන්
Honorable member,
රසායනික
පොහොර, this is not a point of order. Thank you.
නෑ, රසායනික පොහොර අපි අවශ්‍ය වුණොත් වෙනස් කරනවා. අපි අවශ්‍ය වුණොත් ඉස්සරහට වෙනස් කරනවා. අවශ්‍ය වුණොත් අවශ්‍යතාවය පරිදි. හරි. නෑ නෑ, ඒ වෙනස් කරන්න ඒක තමයි මේ ඔබතුමාට කියන්නේ. මේ වචනයක් කිව්වොත් මේ සදාකාලිකව අපි හැමතැනම එක විදිහට යනවා නෙවෙයි. ඒක තමයි කලමනාකරණය. ඒ කලමනාකරණයේ අවශ්‍යතාවය පරිදි අපි උපාය මාර්ග වෙනස් කරනවා. ඒක එක වෙනස් කරලා සිද්ධ වෙයි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියනවා. අපි අවශ්‍ය වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන්නව දෙයක් නැත්නම් යනවා. හැබැයි ඒක අපේ අන්තිම තැන. ඒක අපේ අන්තිම තැන. කරන්නව දෙයක් නැති තැන. අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාම සිද්ධ වෙන දේ. ඒ නිසා රුපියල මීට වඩා බාල්දු වෙයි, ඩොලරය යගේ තවත් ඉහළයයි, පොලි අනුපාතයේ දැවැන්ත විදිහට ඉහළයයි. මේකට අපි මේ අවස්ථාවේ කැමති නැහැ. ඒ නිසා අපි ඒකට එකඟ නැහැ. ඒ නිසා අපි යන්න වුණොත් යන්නේ අන්තිම මොහොතේ ඇදී. තව අපේ ගරු මන්ත්‍රීතුමෙක් කිව්වා රටවල් 43ක් දැන් iPhone නිෂ්පාදනය කරනවා. අපි නිෂ්පාදනය කරන්නේ ඇයි? අපි මේ ගත වෙලා මාස 11යි. අපිට iPhone නිෂ්පාදනයට තියා මේ ආර්ථිකය හැඩගස්ස ගන්නවත් අපි හිතන් හිටපු සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක කරගන්න වාතාවරණයක් තිබෙන්නේ නැහැ. හැබැයි පහුගිය අවුරුදු 4-5ක් මේ ලෝක ව්‍යසනයක් නැතුව, යුද්ධයක් නැතුව රට සාමකාමීව තිබුණා. iPhone නෙමෙයි ඕන දෙයක් නිෂ්පාදනය කරන්න තිබුණා. හැබැයි iPhone හදන්න හැදුවා, Foxagon වාහන හදන්න හැදුවා. හැබැයි අපි දැක්කේ නැහැ කිසි දෙයක් එහෙම තියෙනවා. ඒ නිසා ඒක ඉතාමත් අසාර්ථක කාලයකදී මේ වෙන්නේ. ඒතර අපි සමහරු කිව්වම් ආණ්ඩුවේ බදු ආදායම අඩු කරගත්තා. කතාව ඇත්ත. අපි ආර්ථිකයේ මැරිලා තිබුණේ, ආර්ථිකයේ හිර වෙලා තිබුණේ, එක තැන පල් වෙලා තිබුණේ, මේ ආර්ථිකයට ක්ෂණික උත්තේජනයක් දීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ නිසා ඉතාමත් සැලසුම් සහගතව මේ ආර්ථිකයට උත්තේජනයක් දීමේ අදහසින් කවුරුත් බලාපොරොත්තු නොවුණු විදිහට බදු අඩු
කරනවා.
පේයි බද්ද එහෙම, ඒක උපයන විට ගෙවි බද්ද එහෙම බදු එකතු කරන ක්‍රමයක්. ඒක බද්දක් නෙමෙයි, ඒක පැනවිය යුතුයි කියන පුද්ගලික අදහස මගෙත් තියෙනවා. ඒ නිසා අපට සමහර සිද්ධ වෙයි. ඒ නිසා අපි බදු අඩු කළේ බොහොම සච්චේතනාවෙන්. නමුත් දැන් බදු පනවන්න, අපි අඩු කරනකොට පනවන්න කියන සීනි බද්ද සතවිධි පාට තියෙන එක ගැන විවේචනය කරනවා. හැබැයි සීනි මිල ඉහළ යනකොට අනිත් පැත්තෙන් අනිත් පැත්තට කතා කරනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, හුදෙක් විපක්ෂය තියෙන කාරණාවක් අරන් විවේචනයක් විනා යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ බුද්ධිමත් සභාවක් නම් අපි ආණ්ඩු පක්ෂ විපක්ෂ එකතු වෙලා ඇවිල්ලා තියෙන අර්බුදකාරී තත්ත්වය හැමුවේ මේක ගොඩ ගන්න ඔබතුමාලගේ යෝජනා ඉදිරිපත් කරන්න. මම මේ විවාදයේදී අඩු ගාණ විපක්ෂ මන්ත්‍රීවරුන්ට යෝජනා කරනවා. තමුන්නාන්සලා මහා ප්‍රඥයෝ නම් මේ ආර්ථිකයේ මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයකින් ගොඩ ගන්න පුළුවන් නම් ඔබතුමාලා අඩු ගාණ එක්කෙනා එක යෝජනාව ගන්න ඉදිරිපත් කරන්න ආර්ථිකයට. එතකොට රට පිළිගනි, ආ වැඩ පිළිවෙලක් තියෙනවා, මේ අයට අදහසක් තියෙනවා. ඒ නිසා මම කාරුණිකව ඒ ආරාධනාව විපක්ෂයට ඉදිරිපත් කරන මේ විවාදයේදී ඉතිරි කොටසේ හරි තමුන්නාන්සලාගේ යෝජනා ටික ඉදිරිපත් කරන්න. එතකොට අපි ආණ්ඩුවක් හැටියට ඒක සලකා බලන්නම්. එතෙක් එහෙම කරන්න බැරි නම් හුදෙක් විවේචනයේ පමණක් ජනතාව පිළිගන්නේ නැති බව මතක් කරමින් අපි ආණ්ඩුව අවශ්‍ය පරිදි අවශ්‍ය තැනදී උපාය මාර්ග වෙනස් කරමින් නිසි ලෙස කළමනාකරණය කරන වැඩේ ඉදිරියේදී කරනවා කියන ප්‍රතිඥාව මේ අවස්ථාවේ ලබා දෙමින් මම නියඳ වෙනවා ඔබතුමාට.
Thank you. Honorable Kabir Hashim, you have 11 minutes. Order please. Honorable Sanjeev Edrimana to the chair.
ගරු මන්ත්‍රීතුමා පටන්
ගත්තා. ප්‍රතිමන්තුමා මූලාසනෙ හොබන මන්ත්‍රීතුමනි, රත්නසේකර මන්ත්‍රීතුමාගෙන් පසු කතා කිරීමේ අවස්ථාව ලබා ගත්තා වගේම එතුමාට මතක් කරන්න ඕනේ අපි එක පාරක් නෙවෙයි 10 පාරක් විතර කියලා තියෙනවා රටේ ඇති වෙලා තියෙන ආර්ථික ප්‍රශ්නය, අර්බුදය මේ කෝවිඩ් වසංගතය නිසා නෙවෙයි, හැබැයි රජයේ අවපාලනයම නිසා කියන එක. ඒක අපි දිගටම ඔප්පු කරලා තියෙනවා. මගේ කතාව ආරම්භ කිරීමට පසුව කලින් මං කියන්න කැමති මං සමාජ මාධ්‍ය තුළ දැකපු පළවෙච්ච සාකච්ඡාවක් මං උපුටාගෙන මේ අවස්ථාවේදී කතා කරන්න කැමති. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඡන්දයක් තිබුණා ළඟදී ප්‍රාන්ත ඡන්දය. ඒ ප්‍රාන්ත ඡන්දය නව අලුතෙන් පත් වූ මුදල් ඇමතිවරයා හැටියට පත් වුණේ ආචාර්ය පළනිවේල් තියාගරාජන් DMK පක්ෂයෙන්. එතුමා මුදල් ඇමතිවරයා හැටියට නම් වුණා. එතුමාට ඉංජිනියරින් උපාධියක් තියෙනවා, MBA ෆයිනෑන්ස් උපාධියක් තියෙනවා. එතුමා බැංක කෙනෙක්. එතුමාගෙන් මාධ්‍ය ප්‍රශ්නයක් අහනවා ලොක්ඩවුන් සහ කෝවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව ඔබ මොකද්ද කරන්නේ කියලා. ඒ ඡන්දේ දිනලා මුදල් ඇමතිකම බාරගත්තම එතුමා කියනවා පළමුව DMK රජයේ කැබිනට් තීන්දුව තමයි සෑම දිස්ත්‍රික්කයකටම එක් අමාත්‍යවරයෙකුට අපි ඒ දිස්ත්‍රික්කයේ බාරව වසංගතය පාලනය කිරීමට කටයුතු කරන්න උපදෙස් දෙනවයි කියලා. දැන් මේ ආණ්ඩුව අවුරුදු එකහමාරයි, තමන්ගේ දේශපාලන නායකත්වයක් තියෙනවා, හැබැයි ඒ වගේ වැඩපිළිවෙලකටවත් යන්න බැරි වුණා. දෙවනුව ඒකෙන් අනාගත්ත පළවෙනි තැන. ඊළඟට ප්‍රශ්නය, තව ප්‍රශ්නයක් ඒ ඇමතිවරයාගෙන් අහනවා ඒ ආචාර්ය පළනිවේල් තියාගරාජන් මහතාගෙන්, කෝවිඩ් එක හැර ඔබතුමා මුදල් ඇමතිවරයා හැටියට මොකද්ද ආර්ථිකය සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ගන්න පියවර, පාරවල්, ගොඩනැගිලි, පාලංගන මොකද්ද කරන්න කියලා. එතුමා ඒකට දෙන උත්තරය තමයි අපේ ජීවිත කාලය පුරාම එක්වරක් පමණක් දකින්නට ලැබෙන වසංගතයකින් අපේ මිනිස්සු සිය ගාණක් මැරෙද්දි අපේ ආණ්ඩුවේ තීරණය ඉතාම පැහැදිලි. අපේ උත්සාහයන් 100%ක් සහ අපේ ප්‍රතිපාදන 100%ක්ම වසංගතය පාලනය කිරීමටයි, එන්නත ලබා දීමටයි. අධිවේගී මාර්ග බෝක්කු ගොඩනැගිලි හදන එක අපි පසුවට දාගන්න තීරණය කෙරුවා කියන එක. දැන් මෙයින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවටත්, එම ආණ්ඩුවේ ඉන්න මහ බැංකුවේ භාණ්ඩාගාරයේ නිලධාරීන්ටත්, මැති ඇමතිවරුන්ටත්, මන්ත්‍රීවරුන්ටත් මේකේ හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. මෙතන තමයි ආණ්ඩුව කරපු පළමු වරද. අවුරුදු එකහමාරක් තිස්සේ තමන්ගේ අපේ තිබුණු ප්‍රතිපාදන එන්නත ලබා ගැනීමට මේ වසංගතය පාලනය කරන්නට පාවිච්චි කරන්නේ නැතුව මොකද්ද කරේ? ගුවන් පාලම් ගහන්නට මුල්ගල් තියලා කෝටි ගානක මුදල් ණය අරගෙන කෆිර් ගුවන් යානා ඩොලර් මිලියන 50ක් වියදම් කරලා ඒකට යුද්ධයක් නැති කාලේ, ඒ වගේම ටැංකි කීපයක් හදන්න අපරාධ සල්ලි කෝටි ගානක් වෙන් කරන්නට කටයුතු කරා. හැබැයි මේ රටේ මිනිස්සු ඒ වසංගතේ මැරෙද්දි ඒ එන්නත ගේන්නට ආණ්ඩුවට අවුරුදු එකහමාරකට බැරි වුණ එක මහා කනගාටුවක්. මේකෙන් පාඩමක් ඉගෙන ගන්න මේ අය දැනගන්න ඕනේ කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. මහ බැංකුව ගත්තම ගරු මන්ත්‍රීතුමනි, මහ බැංකුව හරිනම් රටේ ආර්ථිකයට සුක්කානමක් වගේ. ඒ සුක්කානම තමයි රටේ ආර්ථිකය යන දිශාව හරියට තීරණය කරන්නේ. හැබැයි සාමාන්‍යයෙන් සුක්කානම කැරෙන පැත්තට තමයි රෝද හැරෙන්නේ නැත්තම් කැරකෙන්නේ. අවාසනාවකට අපේ රටේ තියෙන තත්ත්වය මත රෝද කැරගෙන පැත්තට තමයි සුක්කානම කැරකෙන්නේ. මොකද ආණ්ඩුව කියන දේ තමයි මහ බැංකුව කරන්ට යන්නේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මේ ආණ්ඩුව කරපු දෙවනි වරද, පළවෙනි එක එන්නත වෙලාවට දුන්නේ නැහැ. දෙවනි ප්‍රශ්නය තමයි ආණ්ඩුව බලයට ආපු ගමන් පළමුවෙන්ම රාජ්‍ය ආදායම කපා හැරියා. බදු ආදායම් සම්පූර්ණයෙන්ම කපා හැරියා. පේයි ටැක්ස් එක 1,03,000 බදු ගෙවන අයගේ බදු නැති කරා. ඒ වගේම ලොකු සමාගම්, සුපිරි සමාගම්, කෝටි ගාණක් උපයන සමාගම් වල බදු අඩු කරා. අඩු කරලා රජයට වසරකට ගිය වසරේ කෝටි 60,000ක පාඩුවක් ඇති කරලා දැම්මා. කෝටි 60,000ක්. ඊට පස්සේ ඒකෙන් වැට් වලින්ම කෝටි 30,000ක්. වැට් බද්දෙන් කෝටි 30,000ක්. එතකොට සමස්තයක් වශයෙන් වැට් බද්ද අඩු වුණේ 140කින්. වැට් බදු 140කින් අඩු වුණා නම් ඒකට සාපේක්ෂව බඩු මිල 140කින් අඩු වෙන්න ඕනේ. ඒ වාසිය මිනිසුන්ගේ සාක්කුවට යන්න ඕනේ. හැබැයි තඹ සතේකින් කිසි දෙයක් අඩු වුණේ නැහැ, වැඩි වුණා. එතකොට ඒ වාසිය කෝටි 30,000 වාසිය කාටද ගියේ? වෙළඳුන්ට, ගජමිතුරුන්ට, එහෙම නැත්නම් අතරමැදියන්ට. ඒක තමයි ලොකුම වැරද්ද. එතකොට ඒ වෙලාවේදී ඒ කරපු දෙවනි වරද මේ ආණ්ඩුව ඒ වෙනකොටවත් මහ බැංකුව හරි උපදෙස් දුන්නේ නැහැ. අද පවතින විදේශ විනිමය අර්බුදය ආරම්භය ඔතන. මේ රටේ විදේශ විනිමය බංකොලොත් වීමේ ප්‍රශ්නය පටන් ගන්න ඔතනින්. මොකද ජාත්‍යන්තරයේ තියෙන ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනක්ම ශ්‍රී ලංකාව කෙලින්ම ඩවුන්ග්‍රේඩ් කරා, පහත දැම්මවා. දාපු ගමන් අපේ රටට පිටරටින් ගිහිල්ලා ගන්න පුළුවන් ණය, අපි කෙරේ තිබුණ විශ්වාසය ජාත්‍යන්තරය තුළ නැති වුණා. ඒකෙන් තමයි රුපියල වැටෙන්න පටන් ගත්තේ. ඒ වගකීම මහ බැංකුවත් ගන්න ඕනේ. ඉතින් මේකේ මහබැංකුව මේ වෙලාවේදී නිහඬව හිටියා. මහබැංකුව මේ තේරෙන්නේ නැත්තම් පොඩ්ඩක් හදනතු වෙිනවාකො මේවා තේරෙන්නේ නැහැ. හැබැයි මහබැංකුව නිහඬව හිටියා මේ වෙලාවේ. 1971 මහ ආචාර්ය එන්.එම්. පෙරේර මැතිතුමා මුදල් ඇමතිවරයා හැටියට වැඩ කරනකොට එතුමා මහබැංකුවට ගිහිල්ලා කතාවක් කරා. එයා මුදල් ඇමති. හැබැයි මහබැංකුවට ගිහිල්ලා කිව්වේ මෙහෙමයි. මහබැංකුවේ වගකීම රජයට ප්‍රශංසා කිරීම, වර්ණනා කිරීම නෙවෙයි. තමාගේ රාජකාරිය සහ වගකීම තමයි ඉතා අපක්ෂපාතිව රජය හරිමගට යොමු කිරීම. හැබැයි කනගාටුයි කියන්න අපේ මහබැංකුව රජය වෙනුවෙන් කඩේ යනවා. ඒක තමයි දුකම දේ. මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මහබැංකුවේ අධිපතිවරයා මාව මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හදාරනකොට මට ඉගැන්වුවා. මම කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය කරනකොට ආර්ථික විද්‍යාව පිළිබඳව එතුමා මට ඉගැන්වුවා. මම එතුමාට ගරු කරනවා. හැබැයි එතුමා ගෙනියන අර යල් පැනපු අතාර්කික අසාර්ථක ප්‍රතිපත්ති අපි අනුමත කරන්නේ නැහැ. ඒක අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මොකද මහාචාර්යතුමා මහබැංකුවේ අධිපතිවරයා කියනවා මගේ වෙලාවෙන් ගන්නපා ප්ලීස්.
ඔබතුමාලාගේ ආණ්ඩුව කාලේ අර්ජුන මහේන්ද්‍රන් ආණ්ඩුවට කඩේ ගියේ නැද්ද? මහබැංකු මංකොල්ල සිද්ධ වුණේ ඒ කාලේ නෙවෙයිද? දැන් ඔබතුමාලා ඒ තර්කයේ නේද? දැන් ඔබතුමා උත්තරේ
දෙන්න. දැන් හරිනේ කිව්වනේ මන්ත්‍රීතුමනි මහාචාර්යතුමා 20-21 ජූනි මාසයේ 28 වෙනිදා එතුමා ප්‍රකාශයක් කරනවා, නිල ප්‍රකාශයක්. මේ රටේ විදේශ විනිමය අර්බුදයක් අද වෙනකොට පවතින්නේ නැහැ. මේ වෙනකොට දේශපාලඥයෝ, සමපේක්ෂකයෝ, මාධ්‍යකරුවෝ බිල්ලෝ මවනවායි කියලා. මේ රටේ විදේශ අර්බුදයක් තියෙනවා කියන එක කවුරුත් දන්නවා. පොඩි දරුවෙකුට වුණත් දන්නවා. ඇත්තටම නොමල ගෙදරකින් අබෑටයක් හොයාගන්නවා හා සමානයි අද ලංකාවේ ගෙදරක ඩොලර් නෝට්ටුවක් හොයාගන්න පුළුවන් නම්. ඒක තමයි ඇත්ත தත්තේ. අද ආණ්ඩුව සී බුද්ධියෙන්ද කතා කරන්න කියන එක තමයි මගේ ප්‍රශ්නය. අද ඩොලරයක් 230කට 235කට ගන්න බෑ. ගරු මන්ත්‍රීතුමනි, මේ ආණ්ඩුව ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. මහබැංකුවේ ලේකන දත්ත අනුවම මංගාව තියෙනවා මේ ලේකණය. මේ ලේකණය අනුව මට පෙන්වන්න පුළුවන් ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් ISB ගෙවන්න තියෙන ණය ගත්තම අද සිට මාස 12ක් අතර අවුරුද්ද එක කාල සීමාවක් අතර මුළු විදේශ ණය ගෙවීම් ප්‍රමාණය ගත්තම ලංකාවට මුළු මුදල සහ පොලිය එකතු වෙරුවම ඩොලර් බිලියන 6ක් අවුරුද්දක් ඇතුළ අපි ගෙවන්න ඕනේ ඩොලර් බිලියන 6ක්. එතකොට මේ වෙනකොට අපේ එක වසරකට ආනයනවලට ඩොලර් බිලියන 18ක් ඕනේ වෙනවා. 18 බිලියන් ඩොලර්ස් ආනයනවලට අවම වශයෙන්. හැබැයි අපේ අපනයන උපරිමේ ඩොලර් බිලියන 10යි 12යි අතර හිර වෙලා තියෙන්නේ. ඒතොර එතනත් ඩොලර් බිලියන 6ක පරතරයක් තියෙනවා. 6යි ගත්තම ඩොලර් බිලියන 12ක්.
තව විනාඩි 2යි ඔබතුමාට.
ඩොලර් බිලියන 12යි උතන. එතකොට ඒක එකතු කරුවම අපේ විදේශ සංචිතයේ තියෙන ඩොලර් බිලියන 3ක් විතර. අපි කොහොමද මේ වසර තුල මේ අර්බුදයට මූණ දෙන්නේ කියලා මම අහන්න කැමතියි. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ණය ගෙවන තියෙන ප්‍රමාණය නෙවෙයි. ප්‍රශ්නය තියෙන්නේ මේ මන්ත්‍රීවරු හොඳට වහගන්න රජය අනුගමනය කරන ණය ගෙවන්න යන වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල මොකද්ද? මේ ණය ගෙවන්නේ කොහොමද කියලා පිළිබඳව අහනකොට අහගන්න විදේශ විනිමය අර්බුදයක් තියෙන කොහොමද මේ ණය ගෙවන්නේ කියලා කිව්වම නිවාඩ් කබ්‍රාල් මහත්තයා ඉකොනොමි නෙක්ස්ට් එකට මොකද්ද දෙන උත්තරේ? අයියෝ ඕක සිම්පල් අපට ඒක ගෙවා ගන්න පුළුවන්. මේක අහගන්න රෙදි ඇඳගෙනද මෙතන ඉන්නේ කියලා කියන්න. අපි ඒක සිම්පල් මහතපැල් කාර්යාලය විකුණනවා, ග්‍රෑන්ඩ් ඕරියන්ටල් හෝටලය විකුණනවා, ට්‍රැක්ටර් සංස්ථාව විකුණනවා කියලා කියනවා. මේ තමුන්නාන්සලට අයිතියක් තියනවාද මොවා කියන්න? මෙන්න ඔයාලගේම මේ සෞභාග්‍ය දැක්මේ මේ තියෙන්නේ මොකද්ද කියන්නේ? අපේ මෙතන කියනවා රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තුළ ශක්තිමත් පෞද්ගලික අංශයක් මෙන්ම ශක්තිමත් රාජ්‍ය අංශයක්ද පැවතීම අවශ්‍යයි. අපේ රාජ්‍ය ව්‍යවසායයන් කිසිසේ පෞද්ගලීකරණයට ලක් කරන්නේ නැත. එහෙමයි මෙතන කියලා තියෙන්නේ. කිසිසේත් පෞද්ගලීකරණයට ලක් කරන්නේ නැත කියලා කිව්වම දැන් වෙනකොට තමුන්නාන්සලා කියන්නේ තමුන්නාන්සලාගේ වරම මොකද්ද? තමුන්නාන්සලාට සදාචාර අයිතියක් නැහැ. රටේ අර්බුදයක්, විනිමය අර්බුදයක් ඇති කරලා අපේ දේපල ටික විකුණනවා. වරාය නගරය චීනයට දුන්නා. ගාලු මෝද රක්කර තුනක් ආපු ගමන් චීනයට වික්කා. බටහිර පර්යාන්තය ඉන්දියාවට දෙනවා. තෙල් පිරිපහදුව දැන් විදේශ බලවේගයකට දෙන්න තෙල් පිරිපහදුව දෙන්න ලෑස්ති. එතකොට සෙලෙන්ඩිවා කොම්පනිය හදලා ඊයේ පෙරේදා පත්තරේ හෙඩ්ලයින් එකේ මොකද්ද දාන්නේ? ඔමාන් රජයට
නැත්තම් කතර් රජයට අපේ එයාර්ෆෝස් හෙඩ්කෝටර්ස් එක මූලස්ථානය දෙන්න යන ඔමානයට කියලා රෙදි අඳගෙනද මේවා කතා කරන්නේ. එතකොට
ඔබතුමාගේ කාලය අවසන්.
ලංකා දනමේ වෙස්කෝස් බලාගාරය ඇමරිකාවට දෙනවා.
ඔබතුමාලගේ රෙදි ඇඳිල්ලකට කතා කරන්නේ හම්බන්තොට වරාය අවුරුදු 198කට දෙනකොට ඔබතුමා රෙදි ඇඳගෙන හිටියේ.
තේරෙන්නේ නැතුව.
අර ඔබතුමාගේ කාලය අවසන්.
LNG එක ස්වභාවික වායු සැපයීම ඇමරිකාවට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එතකොට රට විකුණලද මේ ණය ටික ගෙවන්න යන්නේ? මම අහන්නේ. එතකොට කියනවා PB ජයසුන්දර මට විනාඩියයි. තව විනාඩියයි. PB ජයසුන්දර මහත්තයා කියනවා IMF එකට යන්නේ නැහැ. IMF is not the answer. දැන් මම කියන්න කැමති විමල් වීරවංශ මහත්තයා එක එක දේවල් කිව්වට එතුමාගේ කටට සීනි දාන්න ඕනේ. 2013 එතුමා කිව්වා මේ අපේ ආණ්ඩුවේ ඉන්න ආර්ථික ඝාතකයෝ කියලා. එතුමා කිව්වේ නිවාඩ් කබ්‍රාල්ටයි PB ජයසුන්දරටයි. PB ජයසුන්දර කියනවා IMF එකට යන්න ඕනේ කියලා. හැබැයි නිවාඩ් කබ්‍රාල් කියනවා මේ රටේ දේපළ අපි විකුණලා ඔක්කොම ගෙවනවා කියලා. ඒක හරිද? මේක සදාචාර අයිතියක් තියනවාද ආණ්ඩුවට එහෙම ප්‍රශ්න විසඳන්න? මං අහන්නේ අපි IMF එකට ගියාම ඒගොල්ලෝ දෙන පොලිය 100.1යි. ඒකත් සහන කාලයක් දෙනවා. අවුරුදු ගානක ගෙවන්න. හැබැයි ඩොලර් සොප් එක චීනෙන් ගන්නවා, බංග්ලාදේශෙන් ගන්නවා, ඉන්දියාවෙන් ගන්නවා. එක 110ක් ගෙවන්න වෙනවා පොලිය රටට. එතකොට මේගොල්ල බංග්ලාදේශෙන් IMF එකෙන් ඩොලර් මිලියන 708ක් ගන්නවා 100.1කට. ඒක අරගෙන අපිට ඩොලර් මිලියන 200ක් දෙනවා 110කට. අපේ ආයතන ඔළුවක් තියනවාද මේ මොකද්ද අපේ රටට කරන්නේ? ඒතර මේ වගේ අර්බුදයක් තියෙනකොට මීටත් එහා අර්බුදයකට තල්ලු කරන මේ ආර්ථික ඝාතකයන්ද අපේ රට පාලනය කරන්න කියලා මම අහන්න කැමති. මේකෙනුත් ගහන්නේ පොඩි මිනිසුන්ට. මොකද අද ඩොලර් එකක් ගන්න ගියාම පොඩි කම්පැනි වලට, සමාගම් වලට ගියාම බැංකුවට ඩොලර් නැහැ කියනවා. ප්ලාස්ටික් හදන කම්පැනියකට, ඖෂධ නිෂ්පාදනයකට කම්පැනියට Tamanට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්නන්න බැරි
ඩොලර් නැතුව
නිගමනයට පත් වෙලා
තියෙනවා.